එක බමුණෙක් බුදුරජාණන් වහසගේ උසමන් ඉඳල හැත්තිවුණ. එදා ලොකු උනගහක් අරගෙන ගියා. උස උනගහ අරගෙන ගිහිල්ලා උසමයින්ද ලෑස්තියෙනකොට ඒ උනගහ උස තිබුණේ බුදුරජාණන් වහන්සේගේ දන මඩල ගාවට විතරයි. බමුණ ඊට වඩා දිග උනගස් දෙකක් ගැටගහගෙන ඊළඟ දවසේනවා. එදා බුදුරජාණන් වහන්සේ ඇහුවා බ්‍රාහ්මණය මොකද්ද කරන්න හදන්න කියලා. ස්වාමීනි මම මේ ඔබ වහන්සේගේ උස මයින්දල හැත්තිය. ඒ වෙලාවේ සඳහන් කළා බ්‍රාහ්මණය මහා කල්ප අසංඛ්‍ය 400,000,000 මම පාරමිතා පිරුවේ කාටවත් මගේ උස මයින්ද දෙන්න නෙමෙයි කියලා. එහෙනම් ගුණයේ උස මයින්දත් බෑ, රුවේ තරම මයින්දත් බෑ, කායික ශක්තිය හිතා ගන්නත් බෑ. අපි අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය චද්දන්ත කුලයේ ඇත්තු කී දෙනෙකුගේ ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ පියවි ශරීර ශක්තිය හැටියට තියෙනවද? චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. චද්දන්ත කුලයේ ඇතෙකුට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? චද්දන්ත කුලයේ ඇතෙක් මිනිස්සු 10,000,000,000 ශක්තිය දරනවා. එක චද්දන්තයෙක්. එනම් භාග්‍යතුන් වහන්සේට චද්දන්ත කුලයේ ඇත්තු 10ක ශක්තිය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කයේ ශක්තිය චද්දන්ත කුලයේ ඇත්තු 10ක වෙච්චාම මිනිස්සු 10,000,000,000 ශක්තිය. ආන් ඒ ශක්තියට කියන්නේ නාරායන සංඝත බලය කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම ශක්තිමත් වුණේ කොහොමද කියන කාරණා ධර්මයේ වෙනම විස්තර කරනවා. අපි මේ සියලුම ධර්ම කොටාශයන් ජීවිතේ දැනගන්නේ නැහනේ. දැනගන්නේ නැති හින්දා අපට සැක උපදිනවා. හැබැයි සැක උපදිනවා කියලා කියන්නේ සරණ බිඳෙනවා. අපි ධර්ම කාරණා දන්නේ නැති වුණත් ධර්මයෙන් කියනවා නම් මෙහෙමයි කියලා ධර්ම රත්නයේ කවදාවත් බොරු නෙමෙයි. ආන් ඒ හින්දා අපි ඒ කාරණා ඔක්කොම ඒ විදිහටම දරන්න ඕනේ. එහෙම නැතුව සැක උපදිනව නම් සරණ බිඳෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රූ කියලා සලකන අපි වෙනත් කෙනෙක් ශාස්ත්‍රූ හැටියට සලකන්න ගත්තොත් එදාට සරණ බිඳෙනවා. සැකයි නම් සරණ බිඳෙනවා. වෙනත් කෙනෙක් ශාස්ත්‍රූ බවට පත් කරගත්ත දවසේ ඒත් සරණ බිඳෙනවා. එහෙමනම් මේ සරණ බිඳගන්නේ නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ ඔහු බෞද්ධය කියන එකයි. සරණ පිහිටපු කෙනානේ බෞද්ධය වෙන්නේ. අපි සමහරලාට බෞද්ධ කියලා හිතාගෙන ජීවත් වෙනවා විතරයි. නෑ, සරණ ගියපු කෙනයි බෞද්ධය බවට පත් වෙන්නේ. එහෙමනම් අදත් අපි කල්පනා කරලා බැලුවොත් සංක ජාතක කතාවේ සඳහන් කළේ බ්‍රාහ්මණතුමා තෙරුවන් සරණ ගිහිල්ලා හිටියා. ඒ නිසා මණිමේකලා කියන දෙව්දුව නැවක් මවලා ඒ නැව සත්‍රුවන් වලින් පුරවලා සංක බ්‍රාහ්මණතුමා උස්සලා අරගෙන නැවී තියාගත්තා. අතවැසියත් එක්ක පීනන්නේ අතවැසියා ගත්තේ නෑ. ඇයි ගන්නෙත් කියලා ඇහුවා. එයාට තිසරණ නෑ කිව්වා. ඒ හින්දා ගන්න බෑ කිව්වා. ඊට පස්සේ බ්‍රාහ්මණතුමා තමයි නැවේ ඉඳගෙන තමන්ගේ පස්සෙන් පීනන අතවැසියාට සරණ පිහිටවන්නේ. තෙරුවන් සරණ ගියාට පස්සේ උස්සලා අරගෙන තිබ්බා. එහෙමනම් මහසාගරයේ ආශ්‍රය කරගෙන මේ වාගේ ප්‍රතාපවත් දෙවිවරු ඉන්නවා. ඇයි මණිමේකලා වාගේ දෙව්දුවක් දෙවියෝ විසින් පත් කරලා ඉන්නේ සාගරයට? විශේෂයෙන් සඳහන් කරනවා අම්මා තාත්තා වාගේ අයට හොඳට සලකන අය මේ සාගරයට වැටුනොත් බේරගන්න කියලා. ඒකටයි මේ පත් කරලා ඉන්නේ. ඉතින් ওই කාරණාව යටතේ අපිට මව්පියෝ ගැන කොච්චර දේවල් හිතන්න ඕනේද? අම්මා තාත්තට සලකන අය මේ සාගරයට වැටුනොත් බේරගන්න කියලා. එහෙමනම් එහෙම මහ බලසම්පන්න දෙවිවරු සාගරයට අධිපතිව ඉන්නවා. දෙවිවරු ඒ තරම් සාගරයේ දිහා බලනවා. එහෙනම් අපි හිතනවට වඩා සාගරය විශේෂයි. පින්නතුනි, එහෙමනම් ඇයි සුනාමිය එන වෙලාවේ මේ දෙවිවරු සුනාමිය නතර කළේ නැත්තේ? අපිට ප්‍රශ්නයක් හිතෙන්නේ නැද්ද එතකොට? එහෙමනම් ඊළඟ කාරණාව ඒ යටවෙච්ච මැරිච්ච අය හරියටම සරණ ගිහිල්ලා තිබුණා නම් දෙවිවරු ඒ අය මරයිද? සුනාමියට අහු වෙලත් බේරිච්ච අය ඉන්නවා. ඔබ සුනාමිය ගැන හොඳට දන්න අය. අපි කාලයක් මුහුද ගොඩ ගන්නවා කියනකොට කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ මුහුද ගොඩට ආවා කියනකොට අපිට ඒක සැකයක් වුණා. අපිට ඒක පුදුමයක් වුණා. සමහරු පිළිගත්තා, සමහරු පිළිගත්තේ නැහැ. නමුත් ඔබේ මගේ කාලේ මහසාගරයේ ගොඩට ආපු බව අපි හොඳටම දන්නවා. කැඩිලා බිඳිලා ගියපු ගොඩනැගිලිවල ප්‍රමාණය ඒවා කොයි තරං ශක්තිමත්ව තිබුණද නමුත් අවසානි බලනකොට අත්තිවාරං විතරක් ඉතුරු වෙච්ච අවස්ථා අපේ තැන්වල දැක්කා. නමුත් අපිට ප්‍රඥාව පහළ වුණාද මේ තරං මහල් 10, 15, 20, 25 උස ගොඩනැගිලි පෙරලපු මේ මහා ජලකඳ බුදු පිළිම විතරක් ඉතුරු කරලා පෙරලුවේ කියලා. අවදි වෙනවනම් අවදි වෙන්න කොච්චර දේවල් තියෙනවද? එහෙනම් අර බේරිච්ච මිනිස්සු අතර හුඟක් පින් තියෙන අය ඉන්න ඇති. විශාල පිරිසක් විනාශ වුණා. නමුත් බුදු පිළිම වහන්සේලා ටික ආරක්ෂා වුණා. සමහර අයත් බේරුණා. එහෙනම් මේ සරණ ගියපු අයට මහසાગරයෙන් මොනතරම් උපකාර? එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අය නිරයට යන්නේ නැහැ කියලා අර බ්‍රහ්මරාජයා මහා සමය දේශනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා ප්‍රකාශ කළේ නිසා. යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ අපායට. මනුස්සකයින් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම ඔහු සම්පූර්ණ කරන දෙව් පිරිසයි කියලා. ඒ කාරණාව පිළිගන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයේ මේ සුනාමිය එහෙනම් අපිට ඒක ප්‍රඥාව ඇත්තන් දරන්න ඔප්පු කරලා පෙන්නවා. පහුගිය කාලේ නායක ගියපු වෙලාවක මුළු ගමක් යට කරලා නමුත් බෝධින් වහන්සේ ළඟ නමක් ළඟ තිබිච්ච පුංචි පිළිමයක් ඉතුරු කරලා තිබුණා. හැබැයි ඒකට සමහර අය කතා කියලා තිබුණා ගමක් යට කරලා පිළිමයක් ඉතුරු කරුවේ මොකටද කියලා. එහෙම හිතුණා මිසක් ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා හිතලා තිබුණේ නැහැ. ඊළඟට පින්වත්නි, එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේක අපි හරියටම දැනගෙන අවබෝධ කරගෙන බුදුන් සරණ ගිහිල්ලා බෞද්ධයන් බවට පත් වෙන්න මේ නිර්මල ධර්මයෙන්මයි අපි කොහොමද ඒක කරගන්නේ කියලා දැනගන්න ඕනේ. නිර්මල පර්‍යාප්තිය අසන්නෙම්වා කියන කාරණාව කොයිතරම් වටිනවද? නිර්මල ධර්මය අහන්න ලැබෙන එක අපේ සිත් සතන් විතරක් නෙමෙයි අපේ සංසාරي කොයිතරම් සුවපත් කරනවද භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මය. එහෙනම් අද අපිට නිර්මල ධර්මය අහන්න ලැබෙන්නේ නැත්තේ නෑනේ. ඕන තරම් යතිවරයන් වහන්සේලා නිර්මල ධර්මයේ දේශනා කරනවා. නිර්මල ධර්මයේ වගේ මිත්‍යා දෘෂ්ටියත් ඕන තරම් දේශනා වෙනවා. අපිට පින් තියෙන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය මොකද්ද, සම්මා දිට්ඨිය මොකද්ද කියලා තෝරගන්න. ආන් එහෙම පැටලෙන කාලේ බෞද්ධ වෙලත් අද එහෙම කාලය ඇවිල්ලා. නමුත් එහෙනම් කෙලින්ම මිත්‍යා දෘෂ්ටික වම ඉපදුනා නම් අපිට මේ මිත්‍යා දෘෂ්ටික ධර්මයන් දරන්න වෙනවනේ. වෙනත් ආගමක ඉපදුනා නම් අපි ඒක හරි කියලා පිළිගන්නවා. සමාජයේ සිද්ධ වෙන දේවල් දැක්කහම, ඒ ආගම් දරණ අය කරන දේවල් දැක්කහම අපි කවදාවත් එව්වට සමහර ඒවට එකඟම නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා ඒක හරි. ඒක තමයි අපිට එහෙම කියලා තියෙන්නේ. එහෙමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය හරි කියලා දරනවා. අපි දන්නවා. නමුත් මේ රැස් කරගන්නේ, කරපින්නගන්නේ අය ආත්ම කෝටි ගානකට ගොඩේ ඉන්න බැරි අකුසල් තමයි මේ පුරවගන්නේ කියලා. නමුත් අපිත් එහෙම ඉපදුනා නම් අපිත් මේ මිත්‍යා දෘෂ්ටිය හරි කියලා දරනවනේ. එහෙනම් එහෙම නොවෙන්න මෙහෙම ඉපදෙන්නත් අපි වෙනම ප්‍රාර්ථනා කරලා තිබුණා. ආන් මේ ලැබිච්ච අවස්ථාවෙන් නිර්මල ධර්ම රත්නය ලබන්නත් වෙනම ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිර්මල පරියාප්තිය අසන්නෙම්වා කියන ප්‍රාර්ථනාව හැම වෙලාවෙම තියෙන්න ඕනේ. හැබැයි අපේ රටේ නිර්මල ධර්මයේ තියෙනවා. ඒ වුණාට අහපු දරපු පිළිගත් අය හුඟක් අඩුයි කියලා අපිට තේරෙන්නේ නැද්ද දකින්නකොට? මේ සමාජයේ තුල මොනතරම් හොරකම් කෙරෙනවද? මොනතරම් වංචා කෙරෙනවද? කොයිතරම් දූෂණ තියෙනවද? මොනතරම් භීෂණ වෙනවද? නිර්මල ධර්මයේ අහලා දරුවනම් ඒ හොරකම් ඔක්කොම නැති වෙනවා. ඒ භීෂණ ඔක්කොම, ඒ වංචා ඔක්කොම, ඒ මංකොල්ල කෑම්, ඒ අල්ලස් ගැනීම සේරම නැතුව යනවා නිර්මල ධර්මයේ ඒගොල්ලන්ට ලැබිලා තිබුණා නම්. එහෙනම් මේ වාගේ ශ්‍රේෂ්ඨ රටක ඉපදිලා නිර්මල ධර්ම රත්නයේ තවමත් ජීවත් වෙලා තියෙනකොට, වැඩ ඉන්නකොට මේ අපි කරන දේවල් වල වෙනම විපාකයක් තියෙනවා කියන කාරණාව දරන්න සූදානම් නැති හින්දා මේ දේවල් කරන්නේ. නමුත් අබුද්ධෝත්පාද කාලයකත් කොයි තරම් බණ අහලා තිබුණද? ඇතැම් අය අබුද්ධෝත්පාද කාලවල මේ කර්මය ඵලය කියන එක කොච්චර දැරුවද? දැන් මේගොල්ලෝ මේ කර්මඵල විශ්වාස කරන්නේ නැති හින්දා එහෙම කරන්නේ. කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා කියන කාරණාව යටතේ අපේ ශාසනයේ සඳහන් කරන මේ සුඛ කියන සාමණේරයන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේක ආත්මයක එක බත් වේලක් වෙනුවෙන් 3 අවුරුද්දක් රෑ දවල් දෙකේම බැල මෙහෙවරකම් කරනවා. එක බත්තේලක් වෙනුවෙන් අවුරුදු තුනක් බැල මෙහෙවරකම් කරනවා. රෑදවල් දෙකම වැඩ කරලා අවුරුදු තුන ගෙවලා ඉවර වුණහම මෙයාට බත්තේල හම්බෙනවා. ව්‍යංජන 100ක් සහිතව ගන්ධ කියන සිටුවරයාගේ කෑම වේල. කෑම ටික කණ්ඩ අත තියෙනකොටම පසේ බුදුරජාණන් වහන්සේනමක් පින්ඩ පාති වෙදිය. එතකොට හිතන්නකො අවුරුදු තුනක් මේ කෑමවේල වෙලියෙන් තමයි රෑදවල් දෙකම දුක්විින්දි. ඒ බත්වේල එක බත් ඇටයක් පිඟාන ඉතුරු කරගන්න නැතුව දන්දෙන්ට හිතෙන්ට මේ කර්මය සහ පලය පිළිබඳව මොන්න තරං විශ්වාසය තේන්ඩෝ නැද කියලා. භාගිතුන් වහසේ වැඩිය දැක්කහම කල්පනා කරනවා මේ කෑමවේල කෑවොත් ඕන් නම්මගේ වේලක් නැත්තන් දෙකක් මගේ බඩිගිනි නෙමෙයි. අනිත් එක මේ කෑමවේල කාල පැය කීපයකින් මේ ආහාරවල ස්වභාවය මල සහ මුත්‍රා විතරයි. සංසාරය දන්දීලා නැතිහින්දා බත්වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් මන් දුක්විින්ද. එනිසා තීරණය කරනවා මෙයින් මතු මට කවදාවත් මෙහෙම දුක්විඳින්න නොලැබේවා. මේවාගේ ආහාරවේල් මට හැම භවයකම වගේ ලැබේවා. එනම් එහෙම ලැබෙන්ඩ මේ මහා සීලවන්තයකුට දුන්නහම ඒක එහෙම්මම වෙනවා කියන කාරණාව හොඳට මතක තිබ්බා. මේ වැඩිය පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා අවබෝධ කරගන්න හොඳ ප්‍රඥාවක් තිබ්බා. ඒ සීලවන්තයාට දන් දුන්නහම මට වරදින්නෑ කියන එක දැනගන්නත් ප්‍රඥාවක් තිබුණා. ඒ නිසා බට්ටික ගෙනහිල්ලා පාත්‍රයට පිළිගන්නනකොට භාගයක් බෙදෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ අතවහල කිව්ව ඇති කියලා සඳහන් කළා. ස්වාමීනි නෑ, මට මෙලවින් සංග්‍රහය පාමයි, දන්දීලා නැති හින්දමයි මම මෙච්චර දුක්විින්දි. මේ ටිකත් පිළිගන්ඩ, මට මෙලවින් සංග්‍රහයපා මගේ පරලෝට සංග්‍රහ කරන්න. තුන්වේලක් දුක්විඳලා හොයාගත්ත බට්ටිකේ පිංගානේ ඇලිච්ච බත්තැටයක්වත් ඉතුරු කරගෙන දිව අග තියල රහ බලාගණ්ඩවත් හිතුන්නේෑනේ. කොයි තරං ධර්මාවබෝධයක් තිබුණද. එතකොට හිතන්නකෝ මේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ පහළ විච්ච කාලි මේ නිර්මල ධර්මරත්නය දේශනා වෙලා තියෙනවා. අපිට හිතෙනවද ඉතුරු කරගන්න නැතුව දන් දෙන්න ඕන කියලා. අපි මෙහෙම හිතමු, කෙනෙක් ලොතරැයියක් කරගත්තා. එයාට ඇත්තරම ජයමල්ල ලැබුණා. හිතෙයිද මේක මට නිකම්මනේ හම්බුනේ, රුපියල් 20කට මේක හම්බුනේ, එක සත පහක්වත් එපා මම මේ කෝටි ගානම දන් දෙනවා කියන සිතුවිල්ලක් එන්න නම් මොන තරම් පින් තියෙන්න ඕනේද. අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඉතුරු කරගෙන දෙන්න හිතෙන, අපිට අපේ තියෙන ඔක්කොම දන් දෙන්න හිතෙන්නේ නැහැ කවදාවත්. මොකද බයයි. ඇයි බය? ඔක්කොම දුන්නහම කොහොමද ජීවත් වෙන්නේ? එහෙම බයක් එනවා. එහෙනම් කණ්ඩ නැතුව මැරුණත් කමක් නැහැ, වැස්සේ සීතලේ පින්නේ ඉන්න උනත් කමක් නැහැ, මේ සේරම දෙනවා දෙනවමයි කියලා හිත හදාගෙන දෙන්න පුළුවන් වුණොත්. දැන් බලන්න මේ පුජ්‍යලයා සුක සාමණේරය එදා හැඳින්වේ බත් බැලයා කියලා. මොකද බත් වේලක් වෙනුවෙන්නේ තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරන්නේ. බත්ත පටික සිටානු පසෙ සිටානු වෙනවා. එක බත් ඇටයක්වත් තියාගන්න නැතුව දන් දුන්නා. පසේ භාග්‍යතුන් වහන්සේ දාන ටිකත් අරගෙන ඉර්ධියෙන් වඩිනකොට මෙයා කෑම කනවා බලන්න ඇවිල්ලා හිටපු දාස් ගානක් මිනිස්සු සාදුකාර පවත්වන්න පටන් ගත්තා. සිටුවරයාට ගේ ඇතුළේ ඉඳලා හිතෙනවා තුන් අවුරුද්දක් මෙහෙවර කරලා නමුත් ව්‍යංජන 100ක් සහිත මේ බත් වේල කාගන්න බැරුව අර මිනිහා පොහොසත් වෙන්න ඇති. මිනිස්සු ඒකට hina වෙනවා කියලා. එළියට ඇවිල්ලා බලහම hina වෙනවනේ මේ මිනිස්සු සාදු කියනවා. ඇයි කියලා ඇහුවා. තුන් අවුරුද්දක් මෙහෙවර කරලා හොයාගත්ත බත් පිඟාන්නේ එක බත්තුළු ඇටයක් දිවේ තියාගන්න නැතුව ඔක්කොම පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා කිව්වා. සිටුවරයාට ඇති වුණේ පුදුම සතුටක්. ආන් ඒ නිසා සිටුවරයා තමන්ගේ ධනස්කන්ධය දෙකට බෙදලා භාගයක් දෙනවා. මේ ආරංචිය යනවා රජ්ජුරුව ගාවට. රජ්ජුරුව කියනවා අද දවල් ඔබ කරගත්ත පින මටත් දෙන්න. සිටුවරයාත් ඒ පින් ඉල්ල ගන්නවා. අද දවල් ඔබ කරපු පින මටත් දෙන්න. රජ්ජුරුවන්ටත් ඒ පින් අනුමෝදන් කරනවා. රජ්ජුරුව මේ පුද්ගලයාට සිටු තනතුරක් දෙනවා. ආන් එදා බත් බැලයා බත් බැල සිටානූ නැත්නම් බත්ත පටික සිටානූ කියලා සමාජයේ හඳුන්වන්න පටන් ගත්තා. නමුත් එයා සිටු තනතුරු බලාපොරොත්තුවෙන් දර ඔක්කොමත් හැරී නෑ සේර මත් හැරිය. නමුත් එහනම් දන් දෙන්න දන් දෙන්න ලැබෙනවා කියන කාරණාව මොන තරං තහවුරු කරනවාද. හැබැයි හිතේ මුල්ලක තන්හාව තියාගෙන හිතේ මුල්ලක ලෝභකම තියාගෙන දුන්නනම් සමහට එහෙම වෙන්න ඒක නමුත් දුන්න කුසල් ලැබෙනවා මේ විදිහට ඇස් පනා අපිට විපාක දෙන්න නැතිවී. එනම් අපිට අරහෙම අත්හරින්න හිතෙනවද කියලා එකයි මං ඇහුවේ. ජයමල්ල හම්බුනොත් එහෙම දෙන්න පුළුවන්ද? මැණික් ගරාගෙන යනකොට මැණික් ගොඩක් හම්බුනොත් නෑ, මේ පළවෙනි සැරේම ගන්නකොට හම්බෙච්ච මැණික් ඔක්කොම දෙන්න පුළුවන්ද? එහෙනම් අපි තව කොච්චර දුප්පත්ද කියන කාරණාව අපි හිතන්න ඕනේ. එතකොට මේ නිර්මල ධර්ම රත්නයේ මේ තරම්ම වැඩ ඉන්න සමාජයක අපි කතා කළා දූෂණ භීෂණ කොච්චර වෙනවද කියලා. අපේ පාසල් පද්ධතිය ගැන කල්පනා කරලා බැලුවොත් අන්‍ය පාසල් නෙමෙයි මේ බෞද්ධ කියන පාසල්. අද ශිෂ්‍ය පරම්පරාව කොයි තරම්නම් පිරිහිලාද කියලා කල්පනා කරලා බැලුවොත් ගුණයක් ධර්මයක් තියෙන අය ඉතාම අඩුයි. සුරාවටත් යොමු වෙලා, මත්කුඩු වලටත් යොමු වෙලා, ගංජා වගේ දේවල් වලටත් යොමු වෙලා, මත්පෙති වලටත් යොමු වෙලා ඉතා ලාබාල කාලේ ගැහණු දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. ඉතින් එහෙනම් මේ වගේ කර්මයක් තියෙනවා, මේ වගේ ප්‍රතිඵලයක් තියෙනවා. මේ කාරණා ඒගොල්ලෝ අතරට ගියා නම්, ධර්මයේ ඒ දරුවෝ අතරට ගියා නම් අපේ අනාගත පරම්පරාව කොයිතරම් ලස්සන වෙයිද? අද අපිට අනාගතයේ කොහොම වෙයිද කියලාවත් හිතාගන්න බැරි තැනක අපි ඉන්නේ. නමුත් කොච්චරට ලස්සනට අනාගතයේ සැලසුම් කරන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ උන්ට දානය කෙරුවොත්? එහෙනම් ඒ අයටත් මේ නිර්මල පරයාප්තිය අහන්ඩ දරන්ඩ කුසල් අඩු බවක් තියෙනවා වෙන්නත් පුළුවන්. මොකද මව්පියන්ගෙන්වත් ඒක දානය වෙන්නේ, ඒක දානය වෙන්නේ නෑ. අපි කවුද කියලා ඇහුවොත් අපි කියන්නේ අපි බෞද්ධ කියලා. අපි කොහොමද බෞද්ධ වුණේ කියලා ඇහුවොත්, කවුද අපිට බුද්ධ ආගම ඉගැන්වුවේ කියලා ඇහුවොත්, කිරියම් අපේ අම්මට උගන්නලත් නෑ, අපේ අම්මා අපිට ඉගැන්වෙත් නෑ, අපි අපේ දරුවන්ට උගන්නන්නෙත් නෑ, බුද්ධ ආගම උගන්නන්නේ නෑ. වෙන වෙන දේවල් උගන්නන්න අපි බොහෝම කැපකිරීම් කරලා තියෙනවා. හැබැයි ඒකේ පාඩුව කොතනින් නවත්තන්නද කියලා හිතාගන්න බෑ. ආන්ගේ බුද්ධ ආගම උගන්නන්න නැතුව වෙන වෙන දේවල් උගන්නපු නිසා නෙමෙයිද අපේ දරු පරපුරට ওই වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් නිර්මල ධර්ම රත්නේම දායාද කෙරුවනම් අපි කොයි තරම් ලස්සන රටක්, භාග්‍යතුන් වහන්සේගේ කරුණාව වැඩියෙන්ම හම්බ වෙච්ච මේ රට කොයි තරම් අපූරු රටක් බවට තවත් අනාගතයට ඉතුරු වෙයිද? නමුත් ප්‍රාර්ථනා කරලා නැතුව ඇති, පිං මදි ඇති, නිර්මල ධර්ම රත්නේ අහන්නත්, නිර්මල ධර්ම රත්නේ දරන්නත්